නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නි මේ පින්වත් බොහෝ දෙනා බොහෝම උනන්දුවෙන් භාවනාව ගැන සොයනවා ඒ වගේම භාවනාව පුළුවන් ආකාරයෙන් දිනු කරන්න උත්සාහවත් වෙනවා අද දවසේද බලාපොරොත්තු වෙන්නේ ඒ භාවනාව ගැන සොයන භාවනාව දිනු කරන්න උත්සාහවත් වෙන අයට එයාගේ ගැටලු සහ භාවනාවට උපදෙස් ටිකක් ලබා දීමටයි බලාපොරොත්තු වෙන්නේ පින්වතුනේ මෑත භාගයේ ලෝකේ මේ බෞද්ධ අබෞද්ධ බොහෝ දෙනාට මේ භාවනාව ගැන අවශ්‍යතාවයක් තියෙනවා භාවනාව ගැන අහලක් තියෙනවා බොහෝ දෙනෙක් ඒකම බෞද්ධ අබෞද්ධ බොහෝ දෙනෙක් භාවනාව පුහුණු කරලා අධ්‍යක්ෂිනුත් ලබාගෙන තියෙනවා ඒ නිසා මේ භාවනාව කියන විෂය බෞද්ධ අබෞද්ධ ભેදයකින් තොරව කාටත් එක හා සමාන ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කවුරුත් ඒ නිසා මේ භාවනාව ගැන උනන්දුයෙන් ශ්‍රවණය කරලා ඒකම භවනා ගැන දන්නේ නැති තොරතුරු ටිකක් දැනගෙන තමන්ට ආත්ම විශ්වාසයක් ගොඩනගාගෙන මේ භවනාව දිකට පුහුණු කරන්ඩ අදිස්ථාන පිහිටුවා ගන්නට ඕන තමන්ට තමන්ගේ ජීවිතයේ වෙන සිදුවීම් ටික දැක් ගන්න පුළුවන් වෙනස්කම් ටික දැක් ගන්න පුළුවන් භවනාව හරියාකාර පුහුණු වෙනකොට ජීවිතයේ ලොකු වෙනස්කම් ටිකක් වෙනවා ක්‍රමක්‍රමයෙන් ජීවිතයේ තියෙන දුක් කාංකටළු ප්‍රශ්න අඩු වෙලා යනවා ඒ වගේම ජන සමාජයෙන් එන යන් යන් දේවල් ඍණාත්මක දේවල් ලොකු ප්‍රමාණයක් අඩු වෙනවා ඒ යම් ප්‍රමාණයක් එන දේ පවා ඉවසීමෙන් කටයුතු කරන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා ජීවිතයට හොඳ ගුණාංග බොහෝමයක් මේ භවනාවත් එක්ක ඇති වෙනවා ඒ නිසා කවුරුත් මේ භවනා ක්‍රම හොඳට පුහුණු වෙන්න ඒ හරහා තමන්ගේ ජීවිතයෙන් ලොකු සැනසීමක් ලබන්න පුළුවන්. ඒතර මේ භවනා ක්‍රමවලින් පින්වතුනේ බොහෝ දෙනෙක් හිතන්නේ මේ නිවන පමණයි කියලා. එහෙම නෙමෙයි. නිවනට නෙමෙයි ලෞකික වශයෙන් අපි නිවනක් ප්‍රාර්ථනා කළත් නොකළත් ලෞකික වශයෙන් අපි කාටත් භවනා ප්‍රයෝජනවත් බෞද්ධ කෙනෙකුටත් භවනා ප්‍රයෝජනවත් අබෞද්ධ කෙනෙකුටත් භවනා ප්‍රයෝජනවත් ඒ බෞද්ධ අබෞද්ධ ભેදයෙන් තොරව කාටත් ඒ භවනා ප්‍රයෝජනවත් වෙනවා ඒ එකම භවනා පිළිබඳව අධ්‍යක්ෂින් ලැබුණාම ලොකු විශ්වාසයක් ඇති වෙනවා මේ කුඩා අධ්‍යක්ෂීමකින් මෙච්චර ප්‍රතිඵලයක් ලැබෙනවා නම් හොඳ භවනා අධ්‍යක්ෂීම් ටිකක් ලැබුණාම කොච්චර හොඳ සහැල්ලු ජීවිතයක් ලැබෙනවාද කියලා ඉතින් අපි ගාවට ආවා භවනාව කරගන්නයි කියලා මහාචාර්යවරේ එතුමා මේ විදේශ රටක ඉතාලි රටක ඉඳන් ආවේ මේට අවුරුදු කීපයකට පෙර ආටුවා අපේ මුල් භවනාට ආපෙලාවල වැඩි විස්තර අහන්නේ නැහැ. ඉතින් කොහෙන්ද ආවේ මොකද්ද උගත්කන් හුවා. වැඩි අහන්නේ නැහැ. අපි ඉතින් කාටත් එක සමානව භවනා උපදෙස් ටිකක් ලබා දෙලා සුදුසු පරිසරය ලබා දෙනවා භවනා කරගන්න. මෙතුමාත් හොඳට භවනා කළා. දවස් කීපයක් හොඳට භවනා කළා. භවනා කරලා හිතේ ලොකු සැහැල්ලුවක් සතුටක් සමාධියක් හදාගත්තා. හදාගෙන ඇවිල්ලා යන දවසේ අපි සම්මුඛ වුණා. සම්මුඛ වෙලා කියනවා ස්වාමීන් වහන්ස මම මේ බෞද්ධ කෙනෙක් නෙමෙයි. නමුත් මට මේ භවනා හොඳ රසයක් දැනුණා. මට දැන් තේරෙනවා මේ භවනා වටිනාකම. මගේ ඉදිරි ගුරුවරයෙක් හැටියට මං ස්වාමීන් වහන්සේත් ලොකු ස්වාමීන් වහන්සේත් පිළිගන්නවා. ඒ නිසා මං ස්වාමීන් වහන්සලා කියන ආකාරයට මේ ඉදිරියේ කටයුතු කරනවා. මම මහාචාර්යවරයෙක් නිසා අපේ රටේ විශාල පිරිසක් එනවා මං ගිහාම මගෙන් ආශිර්වාද ලබා ගන්න. ඉතින් ඒ අයට මං ආශිර්වාද කරන ආකාරය ඒ පිළිබඳවත් අපෙන් තොරතුරු අහගෙන ඒ විදිහටම ගිහිල්ලා ඒ අයට ආශිර්වාද කරන ආකාරයත් ඒ විදිහටම කරලා පසුවත් අපිට දැනුම් දීලා තිබුණා මං ඒ විදිහටම දැන් කරගෙන යනවා මේ ඒ පුහුණු වෙච්ච භවනා ක්‍රමත් ඒ ආශිර්වාද ක්‍රමත් ඒ විදිහටම කරගෙන යනවායි කියලා දැනුම් දීමක් කරලා තිබුණා එංගතනිය ඒ වගේ මේ භවනාව කියන එක මේ බෞද්ධ කෙනෙකුට පමණක් නෙමෙයි අබෞද්ධ කෙනෙකුට පමණක් නෙමෙයි ඕනෑම කෙනෙකුට හරි ආකාරයෙන් කරොත් හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් හිතේ සැහැල්ලුවක් හිතේ සමාධියක් අහදා ගන්න පුළුවන් දවසේ පිරිච්ච ගතියකින් යුක්තව කටයුතු කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ තවත් අවස්ථාවක විදේශගත භවනා පන්තියකදී තරුණ ගෑනු ළමයෙක් ඉතින් අවුරුදු 17යි. ඉතින් මුලදී ආ භවනා ගැන විශ්වාසයක් නැහැ. බුදුරජාණන් වහන්සේ ගැනත් විශ්වාසයක් නැහැ. දේශනාව අවසන් වුණාම කියනවා ප්‍රශ්නෝත්තර අවස්ථාවේදී කියනවා මට මේ බුදුරජාණන් වහන්සේ ගැනවත් භවනා ක්‍රමය ගැනවත් විශ්වාසයක් නැහැ. මට විශ්වාසය මේ විද්‍යාව ගැනයි කියලා. අපි කිව්වා හොඳයි ළමයෝ කමන්නේ භවනාත් අධ්‍යක්ෂින් ටිකක් ලබන්න බලන්නකො කියලා අපි උනන්දු කිරීමක් කළා. ඉතින් මේ දරුවා අවුරුදු 17යි. ඒ කියපු වචනේත් එක්ක ඉතින් භවනාවේ වාඩිලා හිටියා. පහවදාත් ඉතින් ආවා. ඒ වෙලාවේ අපි කමටහන් කතා කරන වෙලාවේ විද්‍යාඥයන් ගැන මතක් කළා. ලෝකේ ඉන්න විද්‍යාඥයෝ හිටපු විද්‍යාඥයෝ අතර ශ්‍රේෂ්ඨම විද්‍යාඥයා තමයි භාග්‍යතුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ තියෙන කුඩාම රූපය පවා විස්තර කරලා තියෙනවා. කුඩාම චිත්තය චිත්ත තරංගය පවා විස්තර කරලා තියෙනවා. මේ ලෝකේ පමණක් නෙමේ මේ විශ්වය අනන්ත විශ්වය දක්වා දේවල් විස්තර කරලා තියෙනවා. ඒ හැම එකක්ම විස්තරකරන උන්වහන්සේට ඉතා ගැඹුරු නුවණක් තිබුණා. උන්වහන්සේ තමයි විද්‍යාඥයන්ගෙන් ශ්‍රේෂ්ඨම කෙනයි කියලා මතක් කළා. මොකද මෙයා විද්‍යාව ගැන තොරතුරු සාකච්ඡා කරපු නිසා, එයා විශ්වාසය නිසා. ඉතින් පහෝදායලා කියන එක ඒවත් එක පිළිගන්න හිතුන් නැහැ. නමුත් යාළුවත් එක්ක කතා කළාම තේරුම් ගියා මේක නිවැරදි කියලා. භවනා උනන්දුවෙන් කළා. දවස් 4-5ක් යනකොට චිත්ත සමාධිය මත උනා. ඒ භවනා පන්ති එක දිගට පැවතුනා දින 6ක්. පස්වෙනි දවස් වෙනකොට චිත්ත සමාධිය මත උනා. හොඳට සමාධි ආලෝකත් මත උනා. ඒ වෙලාවේ මේ ළමයා කියනවා දැන් තේරෙනවා ස්වාමීන් වහන්ස මේ කියපු දේවල් ටික. ලෝකේ ශ්‍රේෂ්ඨම විද්‍යාඥා බුදුරජාණන් වහන්සේ බවත් දැන් වැටහෙනවා. ඒ වගේම මේ භවනා ක්‍රමයේ වටිනාකම දැන් හොඳට මට වැටහෙනවා. මේක නවත්තන්නේ නැන්නේ. අඛණ්ඩව කරගෙන යනවා. ඉතින් ඒ වෙලාවේ අපි උනන්දු කළා. ඉතින් මේ ලෝකයට දහම දෙන්න හොඳට භවනා කරලා හොඳට පුහුණු වෙන්න පුහුණු වෙලා හරි දේ ලෝකයට කියා දෙන්න ලෝකවාසී විශාල ප්‍රමාණයක් ඉන්නවා මේ භවනාව ගැන හොයන. ඒ වෙලාවේ කිව්ව හොඳයි මං එහෙම අදිෂ්ඨාන කරනවායි කියලා. ඉතින් ඒ වගේ පින්වතුනේ මේ භවනාව ගැන අපි මොකොත් නොදැන වුණාට පටන්ගෙන කරගෙන කරගෙන යනකොට හිතේ නිමීමක් හැදෙනවා, සැහැල්ලුවක් හැදෙනවා, සතුටක් හැදෙනවා. ඒ ලැබෙන සතුට සැහැල්ලුව වෙන දෙයකින් ගන්න අමාරුයි. දැන් අපිට යම් යම් ආමිස දෙයක් ලැබුණාම සතුටක් තියෙනවා. ගයක් නැති කෙනෙකුට ගයක් ලැබුණාම ලොකු සතුටක් තියෙනවා. ඒ වගේම වාහනයක් නැති කෙනෙකුට වාහනයක් ලැබුණාම සතුටක් තියෙනවා. තවත් මිල මුදල් නැති කෙනෙකුට මිල මුදල් ලැබුණාමත් ඒ සතුට ලැබෙනවා. නමුත් ඒ වාට කියනවා පෙන්වසුනේ ආමිස සැපය. ඒත් මේ ආමිස සැපයේ ඒ සුළු වේලාවයි එයින් සෑහීමකටපත් වෙන්න බෑ. ඒ නිර්ආමිසව ලබන සැපයක් තමයි භවනාවෙන් ලබන්නේ. අර වගේ වස්තුවක් නැහැ. නමුත් සිතේ එකඟ භාවය නිසා තමන්ට ලබන්නා වූ සතුට, කුසල ආරම්මණය නිසා ලබන්නා වූ සතුට මේ භවනාව නිසා ලැබෙනවා. ඒ සතුට අර වාගේ නෙමෙයි. අපිට යම් වස්තුවක් ලැබුණා නම් සතුටක් ලැබෙනවා. ඒක ඉක්මනින් අහෝසි වෙනවා. භවනාවෙන් ලැබෙන සතුට එහෙම නෙමෙයි. දිනපතාම අල්ලා හිටිනවා. අද ලැබුණා නම් අද භවනා චුට්ටක් කළාම ලොකු සතුටක් තියෙනවා. හෙට දවසේ ටිකක් භවනා කළාම ඒ සතුට දිගට අල්ලනවා. මේ විදියට ජීවිත කාලයටම මේ භවනා සැපය පවත්වා ගන්න පුළුවන්කමක් තියෙනවා. හරි ආකාරයට භවනාවක් කරන කෙනෙකුට අපිට මේට අවුරුදු කීපයකට පෙර ආටුව දොස්තර මහත්මයෙක් හම්බුණා. එතුමා ඉංගලන්ත රටේ අවුරුදු 35ක් සේවය කරලා ලංකාවට ආපු කෙනෙක්. ඉතින් අපේ දායක පින්වතෙක් එතුමා ගාව බෙහෙච්ඡන්න ගිය වෙලාවේදී විස්තර අහලා තියෙනවා ආරණ්‍ය ගැන. දවසක් සම්මුඛ වුණා. සම්මුඛ වෙච්ච වෙලාවේදී අපි භවනා පොතකුත් ලබා දුන්නා. ඒ වෙලාවේදී විස්තර ටිකක් සාකච්ඡා කළා. කියනවා ස්වාමීන් වහන්ස මං එදා භවනාව ගැන දැනගෙන නෙමෙයි භවනා වැඩිවේ. මීට අවුරුදු 35කට කලින් මං භවනාව ආරම්භ කළේ. හැමදාම පැය කමාරක් පාන්දර මං භවනා කරනවා. පාන්දර 3 මාරින්නම් 5 වෙනකම් භවනා කරලා දවසේ ගිහිල්ලා මං රාජකාරී කටයුතු කරනවා. පුදුමාකාර නිමීමක්, පුදුමාකාර සැහැල්ලුවක්, වෛද්‍ය වෘත්තේ කටයුතු පුදුමාකාර සැහැල්ලුවක්. ඉතින් භාවනා කරන වෙලාවේ මට දැනෙන්නේ මුළු කාමරයම එළිය වැටලා වගේ ඒ වගේම මසාල ආලෝකයක් ඇතුලේ ඉන්නවා වගේ තමයි මට මේ කාමරේ භාවනා කරනකොට දැනෙන්නේ පය කාමාර පුදුමාකාර සපදායක තත්වයක් මේ විදිහට මම අවුරුදු ගණනාවක් අවුරුදු 35ක් මුළුල්ලේ භාවනා කළා හැබැයි මට හරි උපදේශයක් ලැබුණේ නැහැ එදා දැන් හරි උපදේශයක් මට ලැබුණා මං හරි ආකාරයෙන් තවදුරටත් භාවනා කරනවායි කියලා ඒ දොස්තර මහත්මයා භාවනා කළා බලන්න අපි නොදැන හෝ භාවනාවක් හරි ආකාරයෙන් කළොත් පින්වතුනි මේ විදිහේ ප්‍රතිඵලයන් ලබා ගන්න පුළුවන් ජීවිතයට සැනසෙල්ලක් සතුටක් උපදවා ගන්න පුළුවන් ඒ නිසා කවුරුත් අදිෂ්ඨාන කරගන්න අපි මේ භාවනාව ගැන තොරතුරු අහලා ටික ටික හෝ භාවනාව ආරම්භ කරන්න පුළුවන් පින්වතුන් වැඩි කාලයක් යොමු කරවා ගන්න බැරි අය විනාඩියක් දෙකක් හෝ කාලය වෙන් කරගන්න මේ විදිහට භාවනා වඩනකොට තමයි භාවනාවේ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ අපේ ලෝකයේ තියෙන හැම දෙයකටම හොරුවක් අවශ්‍ය වෙනවා ගොවිතැනක් කරනවා නම් හොරුවෙන් පස්සේ තමයි ගොවිතැන හොඳ අස්වැන්නක් ලැබෙන්නේ ඒ වගේම අධ්‍යාපනයක් කරනවා නම් හොරුවෙන් පස්සේ තමයි හොඳට අධ්‍යාපනය කරලා විභාග සමත් වෙන්නේ රැකියාවක් කරනවා නම් හොඳට හොරුවෙන් පස්සේ තමයි ඒ රැකියාවේ හොඳ උසස්වීන් තනතුරු ලැබෙන්නේ ව්‍යාපාර කටයුත්තකත් එහෙමයි ඒ ව්‍යාපාර ක්ෂේත්‍රයේ හොඳට හුරු වීමෙන් පස්සේ තමයි ඒ ව්‍යාපාර ක්ෂේත්‍රයේ හොඳ ප්‍රතිලාභ ලැබෙන්නේ ලෝකයේ තියෙන සෑම විෂයකටම ඒ පුහුණුව අවශ්‍යයි පුහුණුවෙන් පස්සේ තමයි Tamanට ප්‍රතිඵලය ලැබෙන්නේ භවනාව කියන ක්ෂේත්‍රයත් ඒ වගේමයි භවනා ක්ෂේත්‍රයේ ටිකක් පුහුණුවක් ලබන්නට ඕනේ ඒ පුහුණුවෙන් පස්සේ ප්‍රතිඵල ලැබෙන්නේ භාවනාව කියන එකේදී ආරම්භයේදීම ප්‍රතිඵල ලබන්න අමාරුයි. සමහර අය ආරම්භයේදී ඉඳන්ම ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. එහෙම ලැබෙන්නේ නැහැ. කලාතුරකින් කෙනෙකුට ලැබෙන්න පුළුවන්. නමුත් බහුතරයක් ගත්තොත් මේ භාවනා කටයුතු වෙනුවෙන් යෙදෙනා වූ 100 දිනාගෙන් සාමාන්‍යයෙන් ගත්තොත් 98 දිනකටම පුහුණුවක් අවශ්‍යයි. හැබැයි කලාතුරකින් ඉන්නවා එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා පුහුණුවක් නැතුවම සංසාරයේ පුහුණුවෙන් භවනාවේ බේම සමාධි වෙන කෙනෙක් ඉන්නවා කවදාක්වත් භවනාවක් කරලා නැහැ කවදාක්වත් භවනාවක් ගැන අහලත් නැහැ ඒ වගේම ධර්මය දේශනාවක් අහලත් නැහැ නමුත් හදිසියේ ස්වාමීන් වහන්සේ නමක් ලැබෙනවා ඒ වෙලාවේදී භවනාවක් ගැන තොරතුරු ටිකක් දැනගන්නවා ඉක්මනින් ප්‍රතිඵල ලැබෙන පිරිසකුත් ලෝකේ ඉන්නවා හැබැයි අඩුයි ප්‍රසතිය බොහෝම අඩුයි 100ට 1ක් 2ක් තමයි ප්‍රසතිය 97ක් 98ක්ම ප්‍රමාණයන් අර පුහුණුව ලබලා තමයි ප්‍රතිඵල ලබා ගන්නෙ. එහෙම අයත් අපිට හමු වෙලා තියෙනවා. අපේ එක්තරා විදේශගත අවස්ථාවකදී භවනා උපදෙස් ටිකක් ලබා දුන්නා. දීලා අපි මේ භවනා කටයුතු නිම වෙලා දින 16කින් ආපසු ලංකාවට වැඩම කරනකොට ගුවන් තොටුපළට ආපු වෙලාවේදී තරුණ නෝනා කෙනෙක් තව සිල්මෑණි කෙනෙක් ආවා. ඇවිල්ලා කෙව්වා ස්වාමීන් වහන්ස මම ස්වාමීන් වහන්සේගේ දේශනාව ඇහුවා කවදාක්වත් මම පන්සලකට ගිහිල්ලා නැහැ මම කවදාක්වත් බණක් අහලා නැහැ ඉස්සරවමයි බණ ඇහුවේ ඒ බණ අහනකොට මට භවනාවට රුචියක් ඇති වුණා භවනාවට ආසාවක් ඇති වුණා මම ගෙදර ඇවිල්ලා භවනා කරන්න පටන් ගත්තා දැන් සති දෙකයි මම පැය දෙකක් පරියන්කේ වාඩිලා භවනා කරනවා මට දැනෙන්නේ විනාඩියක් දෙකක් වගේ මුළු කාමරයේම ආලෝකමත් වෙලා විශාල එළියක් ඇතුලේ ඉන්නවා වගේ මට දැනෙන්නේ. ඉතින් මේ භවනාව නිවැරදිද වැරදිද කියලා මන් දන්නේ නැහැ. මේ අත්දැකීමක් පුදුමාකාර සතුටක් මගේ ජීවිතයට තියෙනවා. මේ අත්දැකීමක් මට ලැබුණා මේ විදිහට ප්‍රකාශ කළා හරියට සති දෙකක් ඇතුළත. බලන්න මේ සද්දයක් ඇතුළත මේ වාගේ ප්‍රතිඵලයක්. මේ වැඩි උපදේශකොත් නැහැ. පළමු දේශනාව ඇහුවා විතරයි. ඒ එකම කලින් බණ අහලත් නැහැ. කලින් පන්සලකට ගෙහෙල්ලත් නැහැ. මෙවැනි කෙනෙකුට මෙවැනි ප්‍රතිඵලයක් ලබා ගන්න උපකාර වුණේ පින්වතුනේ අර සංසාරයේ භවනාව කරලා තිබුණා ඒ භවනා ශක්තිය නිසායි ඒ අයට එවැනි ඉතා ඉක්මන් ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්කම ලැබුණේ හැබැයි හැමෝටම එහෙම ලැබෙන්නේ නැහැ බොහෝ දෙනාට ටික කාලයක් හුරු වෙන්න ඕනේ මොකද අපි භවනා කමඨාන නිසි ආකාරයෙන් හසුරුවා ගන්න ආකාරය හුරු වෙන්න ඕනේ ඒ වගේම නිසි ආකාරයෙන් එක කාලයක් හසුරවලා පුරුදු වෙන්නට ඕනේ මේ විදිහට මේ භවනා කමඨාන හසුරවා ගන්න ආකාරය හුරු වෙනවා ඒක ටික කාලයක් දෙකට පුහුණු වෙලා හුරු කර ගන්නවා මේ විදිහට එනකොට තමයි ඒ කෙනාට චිත්ත සමාධිය උපදවා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. මුල් කාලයේදී අර හුරුව නැතිකම නිසා භවනාවේ ලොකු සතුටක් තෘප්තියක් නැහැ. ඒ නිසා තමන් තේරුම් කරගන්න එකපාරට ලොකු ප්‍රතිඵලයක් ගැන හිතන්නේ නැතුව මේ කටයුත්තේ යෙදලා ඉන්න පුහුණුවක් වාගේ. අනාගතයේ අපිට මෙහින් හොඳ ප්‍රතිඵලයක් ලැබෙනවාය කියන විශ්වාසයෙන් යුක්තව යෙදලා ඉන්න. ඒ යෙදලා ඉඳීමේදී තමන්ට අනාගතයේ හොඳ ප්‍රතිඵලයක් ලැබෙනවා. එතකොට භවනාව මනස යොදවනකොට කරුණු කීපයක් අපේ අවධාරණය කරන්නට ඕනේ. එකක් තමයි පින්වතුනි අපි යොදන්නා වූ කමඨහන දැඩි කොට කරන්න යන්න එපා. තා එක්මන් ප්‍රතිඵල බලාගෙන දැන් ප්‍රතිඵල බලාගෙන දැඩි කොට කරන්න යන්න එපා. ඒ වගේම අඩු බලයකින් පාවිච්චි කරලා කරන්නත් එපා. මධ්‍යම ප්‍රමාණයක් කරන්න. දැන් මේ පින්වතුන්ට පොතක් පතක් කියවනකොට මේ පොතපත කියවන එක දැඩි කොට කියවන්න ගියොත් ඇස් දෙක රිදෙනවා කරගෙන යන්න බැරි වෙනවා. ඒ වගේම අඩු අවධානයකින් කළොත් එම නින්දට වැටෙනවා නැත්නම් කරුණෝ මනසට ගලා එන්නේ නැති වෙනවා. යම් මධ්‍යම ප්‍රමාණයකින් පොත පේලියක් පේලියක් පාසා කියවනවා. මේ එනකොට කරුණෝ වැටෙන්න පටන් ගන්න. අන්න ඒ න්‍යාය භාවිතා කරන්න භවනාවට. කොයි කර්මස්ථානිය කළත් ඒ න්‍යාය භාවිතා කරන්න. කර්මස්ථාන වර්ග ගොඩාක් තියෙනවා භවනා වශයෙන්. එයින් කර්මස්ථාන මේ ආනාපාන සතිය ගැන බොහෝ දෙනෙක් උනන්දුයි. ඒ වගේම මෛත්‍රී කර්මස්ථාන ගැනත් උනන්දුයි. බුදු ගුණ කර්මස්ථාන ගැනත් උනන්දුයි. තවත් වත්ත්‍යං සාකාරය නැත්තම් කයේ කොටස් 32 ගැන මේ වාගේ කර්මස්ථාන ගැනත් මේ පින්වතුන් උනන්දුවක් තියෙනවා. මරණ සති භාගයේ දේවලුත් තියෙනවා. ඉතින් ඒ උනන්දු වෙන කර්මස්ථානයක තමන් අර අපි කියපු න්‍යාය තුල පිළිထහගෙන කරන්න. ඉතින් ඒ අතරේදී පින්වතුනේ අපේ මනසට සාමාන්‍ය ස්වභාවයක් තමයි විවිධාකාර සිතුවිලි ගලාගෙන එනවා. දැන් අපි හිතමු අපි බුදු ගුණයක් වඩනවා නම් විවිධාකාර සිතුවිලි යතරේ ගලාගෙන එනවා. ආනාපාන සති භාවනාවක් නැත්තම් මේ හුස්ම රැල්ල පිළිබඳව හිත පිළිහිටවන භාවනාවක් කරනවා නම් විවිධාකාර සිතුවිලි ගලාගෙන එන්න පටන් ගන්නවා. වෙනත් භාවනාවක් වුණත් එහෙමයි පින්වතුනේ. කොයි භාවනාවක් වුණත් විවිධාකාර සිතුවිලි එන එක නවත්තන්න බෑ. මොකද අපේ මනසේ අපි බොහෝ කාලයක් පුරුදු වෙලා තියෙන්නේ විවිධාකාර සිතුවිලි වලට. ඒතට ඒ පොහුනුව නිසා ඒ සිතුවිලි ගලාගෙන ඉන්නේ එක නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඒ සිතුවිලි අතරේ එමනම් අපි මොකද්ද කරන්නට ඕනේ? ඒ සිතුවිලි අතරේ අපේ කමඨහන් සිතුවිල්ල දිගට ගෙනියන්නට ඕනේ. දැන් අපි බලන්න පොතක් කියවනකොට බාහිර සිතුවිලි තිබුණාට ඒ බාහිර සිතුවිලි අතරේ පොත අපි කියවනවනේ. අන්න ඒ වගේ බාහිර සිතුවිලි අතරේ කමඨහන කියවන එක අපි දිගට කරගෙන යන්නට ඕනේ. හුස්ම රැල්ල නම් ඒක හුස්ම රැල්ලක් අකණ්ඩව ඇතුල් වෙන එක පිට වෙන එක මෙනෙහි කරන්න ඕනේ. මෛත්‍රී භාවනාවක් නම් මෛත්‍රී භාවනාව අකණ්ඩව මෙනෙහි කරන්නට ඕනේ. බුදු ගුණ භාවනාවකුත් එහෙමයි අකණ්ඩව කරන්නට ඕනේ. විනාඩි 5ක් හෝ 10ක් හෝ තමන් කරන කාලය ඒ විදිහට පුහුණු වෙනවා. නැවත නැවත මේ විදිහට පුහුණු වෙනකොට මේ කර්මස්ථානයේ පිළිබඳව හොඳ අධ්‍යක්ෂණ ටිකක් එනවා. ඉතින් අපි උදාහරණයක් ගමු. එහෙමනම් මේ ආනාපාන සති භාවනාවේ කියලා හුස්ම රැල්ල පිළිබඳව අපි අර කිව්වා වගේ දැඩි කොට ගන්නෙත් නැහැ කර්මස්ථානයේ. අඩුම ප්‍රමාණයකින් අල්ලන්නෙත් නැහැ. මධ්‍යම ප්‍රමාණයකින් කමඨහන හිතේ තියා ගන්නවා. හුස්ම රැල්ලක් ඇතුල් වෙනකොට හුස්ම රැල්ල පිළිබඳව මෙනෙහි කරනවා. ආස්වාස පිට වෙනකොටත් මෙනෙහි කරනවා. ප්‍රාස්වාස. එතකොට අපේ සති නිමිත්ත කියන්නේ හුස්ම රැල්ල. ඒ කියන්නේ තන නෙමෙයි හුස්ම රැල්ලයි සති නිමිත්ත. සිහිය පිහිටුන නිමිත්ත, සිහිය පිහිටුන ආරම්මණය හුස්ම රැල්ලයි. දැන් සිහිය පිහිටුන ආරම්මණය තන නෙමෙයි. බොහෝ දිනකට මේක වර්ධෙනවා. බොහෝ දිනක් තන පිළිබඳව දැඩි උත්සාහයක් දරනවා. තන නෙමෙයි නාසිකාග්‍ර උඩුතොල මේ වගේ තැන් නෙමෙයි හුස්ම රැල්ලයි ආරම්මණය. හරියට බටේකින් ගමන් කරන හුලං රැල්ලක් වාගේ එහාට මෙහාට ගමන් කරන හුලං රැල්ලක් වාගේ අපේ හුලං රැල්ල පිළිබඳව හුස්ම රැල්ල පිළිබඳව වාත රැල්ල පිළිබඳව සම්මුතියේ පිහිටාගෙන මේක හුස්මක් කියන සම්මුතියේ පිහිටාගෙන හුස්ම ඇතුල් වෙනවා හුස්ම පිට වෙනවා කියන මානසිකාර්ය පවත්නවා. ඒ මානසිකාර්ය පවත්ීමේදී පින්වතුනේ අපේ මේ නාසිකා ద్వාරයේ ඉඳන් තමයි බලන්නේ. හැබැයි හුස්ම එහාට මෙහාට ගමන් කරන ආකාරයක් තමන්ට දැනෙන්න පුළුවන්. ඒක හානියක් නැහැ. නමුත් එහෙම වෙද්දී හුස්ම රැල්ලක් ඇතුල් වෙනවා හුස්ම රැල්ලක් පිට වෙනවා. මේ විදිහට ඒ ආනාපාන සති භාවනාව දිගට කරගෙන යනවා. ඉතින් හුස්ම රැල්ලක් දෙකක් බැලුවට විනාඩියක් දෙකක් ගියාට සමාධි වෙන්නේ නැහැ. මොකද පින්වතුනේ මේ කර්මස්ථානයත් එක්ක වේයුතු කරුණකේපයක් තියෙනවා. මේ කර්මස්ථානේ දැන් පින්වතුන් වඩනකොට මේ වඩන කර්මස්ථානේ හරහා අපේ ජීවිතයේ යඤ්ඤං කරුණකේපයක් වෙන්න තියෙනවා. එකක් තමයි පින්වතුනේ මේ කර්මස්ථානේ හරහා අපේ හිතේ සිහිය ප්‍රබල වෙන්නට ඕනේ. දැන් කලින් තිබ්බේ සිහිය බොහොම අඩු ප්‍රමාණයක් හුස්ම බලන්න අමාරුයි, දිගට බලන්න අමාරුයි, අකණ්ඩ බලන්න අමාරුයි. ටිකෙන් ටික සිහිය ප්‍රබල වෙලා පින්වතුනේ හුස්ම රැල්ල අකණ්ඩව බලන්න පුළුවන් ගතියක් එනවා. හුස්ම රැල්ල අකණ්ඩව දිගට බලන්න පුළුවන් ගතියක් එනවා. අන්න ඒකට කියනවා සිහිය කියලා. දැන් අපි බලන්න කල්පනාවෙන් වැඩ කරනවා. උපිස් එකේ වැඩක් කරනකොට සමහරලාට දැන් කරපු කියපු දේවල් මතක නැහැ. ඒ කියන්නේ කල්පනාව අඩුයි. සමහර ඒවා තියෙනවා පින්වතුනි එහෙම නෙමෙයි හොඳට මතකයි අපි කරපු කියපු හිතපු දේවල් ඔක්කොම මතකයි. ඔෆිස් එකට ගියේ මෙහෙමයි, ඔෆිස් එකේ වැඩ කරේ මෙහෙමයි, මේ කොලේ තිබ්බේ මෙතනයි, මේ පෑන තිබ්බේ මෙතනයි, මේ කටයුත්ත කළේ මෙහෙමයි, මේ ඔක්කොම හොඳට මතකයි. ඒ තමයි කල්පනාව, ඒ තමයි සිහිය. ඉතින් අන්නේ ඒ දේ මේ භවනා කර්මස්ථානෙන් වෙන්න ඕනේ. අපි කලින් සිහිය තිබුණේ නැහැ, දැන් හොඳට සිහියෙන් හුස්ම රැල්ල දිහා බලන්න පුළුවන්. කලින් හුස්ම රැල්ලක් දෙකක්වත් බලා ගන්න බෑ, දැන් ගොඩක් බලන්න පුළුවන්. ආස්වාස නම් ආස්වාස ප්‍රස්වාස හොඳට බලන්න පුළුවන් ගතියක් එනවා. දිගට බලන්නත් පුළුවන් කමක් එනවා. මේ ගතියට කියනවා සිහිය කියලා, සතිය කියලා. එහෙම උනායි කියලාත් පින්වතුන් එකපාරට සමාධි වෙන්නේ නැහැ. දැන් හුස්ම රැල්ලක් අකණ්ඩ බලන්නත් පුළුවන්. ඒ විදිහට දැන් හුස්ම රැල්ල බොහොම සැපදායකයි, ඒත් සමාධි ලැබෙන්නේ නැහැ. හැබැයි දැන් කලින්ට වඩා ගොඩාක් භාවනාවෙන් රසයක් පේනවා. කලින් භාවනාව නීරසයි, මොකද කර්මස්ථානේ අල්ලගන්න අමාරුයි. දැන් කර්මස්ථානේ අල්ලගන්න පුළුවන් වෙච්ච නිසා සතුටක් තියෙනවා. හැබැයි ලොකු සතුටක් තමන්ගේ ජීවිතේට නැහැ. මේක තවදුරටත් කරන්නට ඕනේ පෙන්වතුනේ. සමහර හිතනවා අනේ මම මෙච්චර කළා, දැන් මට හොඳට හුස්ම රැල්ලත් පේනවා, ඇයි මට තාම සමාධියක් එන්නේ නැත්තේ? මේ වාගේ හිතන්න පුළුවන්. ඒකට හේතුව තමයි පින්වතුනේ තාම අපේ සතිය ප්‍රබල මදි. තාම සතිය ප්‍රබල වෙන්නට ඕනේ. තවත් හොඳට මේ හුස්ම රැල්ලම් බලන්නට ඕනේ. ඒ විදිහට හුස්ම රැල්ල ආරම්භණයම තව තවත් කරගෙන කරගෙන යනකොට හොඳට සතිය අවදි වෙලා එනවා. සතිය හොඳට ප්‍රබල වෙලා එනවා. දැන් අකාණ්ඩව සිහියෙන් ඉන්න පුළුවන්, බොහොම සැහැල්ලුවෙන් හුස්ම බලන්න පුළුවන් ගතියක් එනවා. අන්න ඒ වෙලාවේ සතිය ගොඩාක් ප්‍රබලයි, බොහොම හොඳ සැපයක් ලැබෙනවා. භාවනාවෙන් ලැබිය හැකි හොඳම සැපයක් ලැබෙනවා. කය නොදිනී යන ගතියක් වාගේ, අහස ඉන්නවා වාගේ, අයි වගේ මාලෝක වෙනවා වාගේ දේවල් දැනෙනවා. හැබැයි මුලදී දැනෙව සැක සහිතයි. මුලදී නාලෝක ගතියත් සැක සහිතයි. මොකද ඉතා හොඳට සැකසීලා මදි නිසා. තවත් දුරටත් භාවනා කරන් යනකොට හොඳටම ප්‍රභාස්වර නිසක ආකාරයෙන් ආලෝක නිමිති පහළ වෙනවා. කිසිම සැකයක් නැහැ. අකාණ්ඩව කමඨහනේ පිහිටනවා පුදුමාකාර සැපයක්. නීවරණයන් වලට මනස ගමන් කරන්නේ මේ විදියට තත්වයට පත් වෙනකොටයි සමාධිය ලැබෙන්නේ. එතකොටයි භවනාවේ ප්‍රතිඵලය ලැබෙන්නේ පින්වතුනේ. කලින් අපි භවනා කළා විතරයි, ප්‍රතිඵලයක් නැහැ. මේ අවස්ථාවට පත් වෙනකොට අපිට කරුණු ගණනාවක් ජීවිතේ වෙනස් වෙනවා. එකක් තමයි පින්වතුනේ මේ සතිය ආරම්භණය ප්‍රබල වෙනකොට අපේ ලේ ධාතුව හොඳට ක්‍රියාශීලී කර්මාන්නේ ලේ ධාතුවක් අපිට නිර්මාණය වෙනවා. භවනාව කරන්න කලින් අපේ ලේ ධාතුව ගත්තාම පින්වතුනේ අකර්මාන්නේ රෝගයට පත් වුණා, ඒ වගේම වර්ණයෙන් දුබල වෙච්ච ලේ ධාතුවකුයි අපිට තිබුණේ. දැන් භවනාව හොඳට වැඩිලා හොඳට ප්‍රබල වෙනකොට ලේ ධාතුව හොඳට වර්ණවන්තයි, නිරෝගී ලේ ධාතුවක් නිර්මාණය වෙලා එනවා කයට. මේ නිරෝගී ලේ ධාතුව නිර්මාණය වෙනකොට කයේ තව වෙනස්කම් කීපයක් එනවා. ඒ තමයි මේ ලේ ධාතුව සම්බන්ධයි අපේ මොළේ ක්‍රියාකාරීත්වයට. මොළේ ක්‍රියාකාරීත්වය, ස්නායුල ක්‍රියාකාරීත්වය හොඳ ආකාරයෙන් ක්‍රියා කරන්න පටන් ගන්නවා. මොළේ හැම කොටසක්ම හොඳට වැඩ කරන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් භාවනාවක් කරන්න කලින් පින්වතුනේ මොලේ යන් යන් කොටස සක්‍රියයි, නුවණ වැඩ කරන කොටස සක්‍රියයි, ඒ වගේම සතිය වැඩ කරන කොටස සක්‍රියයි, හිත එකඟ කරන කොටස සක්‍රියයි. බොහෝ බොහෝ තැන්වල මොලේ ක්‍රියා කරන තැන් අක්‍රිය බවට පත් වෙලා තිබුණේ. දැන් භාවනාව නිසා ලේ ධාතු හොඳට ක්‍රියා කරන්න පටන් ගත්ත, හොඳ කර්මන්නේ බවට පත් වුණා. ඒ ලේ ධාතුවත් එක්ක හොඳට මොලේ ක්‍රියාකාරීත්වය ක්‍රියාත්මක වුණා. දැන් හොඳට ස්නාපදතිය වැඩ කරනවා. ඒ නිසා අපිට හොඳ අවදියක් එනවා මනසට. ඒ අවදී තමයි පින්වතුනි අපි කියන්නේ ප්‍රඥා ඇසයි කියලා ඥාන දක්සුවයි කියලා කියන්නේ අන්නේ ඒ අවදී ඒ අවදියට ගොඩාක් දේවල් හොඳට වැටහෙන්න පටන් ගන්නවා. කොහොම ගැඹුරෙන් වැටහෙන්න පටන් ගන්නවා අර මොලේ හොඳට වැඩ කරනවා ක්‍රියාකාරීත්වයකටපත් වෙනවා. මෙන්න මේ නිසා මේ භවනාව තුළ අපේ ජීවිතය තුළ ලකෝ සිද්ධාන්ත ගොඩක් සිද්ධ වෙනවා. ඒ නිසා අපි කවුරුත් හොඳට මේ භවනාව ගැන සවන්ය කරලා කරුණු අහලා කරුණු දැනගෙන ඒව අනුගමනය කරන්න බලාපොරොත්තු වෙන්නට ඕනේ. ඉතින් අපේ මේ ආනාපාන සති ආදී භවනාවන් වඩන ආකාරය කලිනොත් කියලා දීලා තියෙනවා. ඉතින් ඒ අනුගමනය කරන්න බලාපොරොත්තු වෙමු. ඉතින් පසු කාලීන ආයත් වේලාවක අපි විස්තර වශයෙන් විස්තර කරලා දෙන්නම්. දැන් තව මේ පින්වතුන් බොහෝ ප්‍රශ්න ඉවලා තියෙනවා. ඒ ප්‍රශ්නයන්ගෙන් කීපයකට උත්තර ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි මුල් ප්‍රශ්නය වශයෙන් ගන්නවා, පංච නීවරණ දුරු කරන්නේ කොහොමද? මම බුදු පහන තියලා මොහොතක් භවනා කරනවා. පළමෙන් බුදු ගුණ, ඊළඟට මෛත්‍රී භවනාව සුළු වේලාවක්, ඉන්පසු ආනාපාන සති භවනාව සුළු වේලාවක්. එය නිවැරදිද ස්වාමීන් වහන්ස? පින්වතුනි, දැන් භවනා වඩනකොට විවිධාකාර ක්‍රම තියෙනවා. ඉතින් ඒ හැම ක්‍රමයක්ම තමන් ශ්‍රද්ධාවෙන් භක්තියෙන් කළා නම් ඒක නිවැරදි. සමහර අයට දැන් භවනා කරන්න කාල වේලාව ගොඩක් තියෙනවා. එහෙමනම් ඒ අය වඩාම හොඳයි පළමෙන් බුදුගුණ භාවනා විනාඩි 4-5ක් කරනවා. එක්ක බුදුගුණ පාඩ ටිකක් කියවනවා, මෛත්‍රී භාවනාව ටික වෙලාවක් එක්ක මෛත්‍රී පාඩ ටිකක් හිතින් කියවනවා. වචනෙන් පුළුවන් නම් වචනෙන් උනත් වරදක් නැහැ. අසුබ මරණත් ඒ වගේ ටිකක් කියවලා ඊළඟට තමන් පුරුදු කර්මස්ථානය ආනාපානේ හෝ එහෙම නැත්නම් මෛත්‍රී කර්මස්ථානේ හෝ මේ කර්මස්ථානේ දිගට කරගෙන යන්න පුළුවන්. හැබැයි පින්වත්නි, සමහර වෙලාවල් වලදී අපිට කාලය අඩු වෙලාවල් තියෙනවා. අපි හිතමු දැන් ඔෆිස් එකට යන වෙලාවේදී චුට්ට වෙලාවක් භවනා කරන්න හිතෙනවා. බස් එකක වාහනයක යන වෙලාවේදී ටික වෙලාවක් භවනා කරන්න හිතෙනවා. ඔෆිස් එකේ චුට්ටි වෙලාවක් නිවාඩු වෙලාවක් තියෙනවා. ඒ වෙලාවේ භවනා කරන්න හිතෙනවා. මෙවැනි වෙලාවකදී අර කර්මස්ථාන ඔක්කොම කරන්න ඕනේ නැහැ. Tamanට රුචි කරන එකක් කරලාට කමක් නැහැ. මෛත්‍රී භාවනාව නම් මෛත්‍රී කෙලීම පටන් ගන්නවා. මම සෝපත් මේ තමන්ට පුළුවන් ආකාරයෙන් වචන වලින් මෛත්‍රී කර ගන්නවා. ඒ වගේම අපේ මේ ආයතනේ, ඒ වගේම ගම්, ඒ වගේ නගර, ලංකාව, ලෝකය මේ විදිහට තමන්ට කැමති ආකාරයකින් ඒ මෛත්‍රිය පතුරවා ගන්න පුළුවන්කම තියෙනවා. මෛත්‍රී වගේ භාවනාවකදී ආනාපාන නම් කෙලීම හුස්ම රැල්ලට මේත පිහිටුවා ගන්නවා. ඒ තුල හිත සමාධි කරන්ඩ බලාපොරොත්තු වෙනවා. ඒ කාල වේලාව අනුව කරන්න. ඉතින් පුළුවන් වෙලාවට අර සතර කමඨාණෙන් එකක් හෝ දෙකක් හෝ තුනක් හෝ හතරක් කරලා භවනා පටන් ගන්න. සමහරවිට ඔක්කොම කරන්න වෙලාවක් නෑ, එකක් කරන්න පුළුවන්. බුදුගුණ ටිකක් කරලා ආනාපානෙ පටන් ගන්නවා. සමහරවිට දෙකක් කරන්න පුළුවන්. බුදුගුණයි මෛත්‍රිය දෙකක් කරලා ආනාපානෙ පටන් ගන්නවා. සමහරවිට තුනක් පුළුවන්. අසුබෙච් කරලා පටන් ගන්න පුළුවන්. සමහරවිට හතරම පුළුවන්. මෛත්‍රියක් කරලා පටන් ගන්න පුළුවන්. ඒ නිසා ඒක අනිවාර්යම නැහැ. නමුත් භවනාව දිනු කරගන්න උදව් වෙනවා. මේ චතුරාරක්ෂක භවනා දිනු කරගන්න උනන්දු වෙනවා. එතකොට නීවරණයන් යටපත් කරගන්න ගොඩාක් උදව් වෙනවා මේ චතුරාරක්ෂක භවනා. හරියට පින්වතුනි, අපි ගොඩනැගිල්ලක් ඇතුලේ ඉන්නවා නම් බිච්චි හතරක් වටේට තියෙනවා නම් මේ බිච්චි හතරෙන්ම යම් බඳු කෘත්‍යයක් කරනවා. ඒ හැම බිච්චකෙම ආරක්ෂාවක් අපිට තියෙනවා. ඒ නිසා අපිට පහසෙන් ඉන්න පුළුවන්. හුළඟෙන් ආරක්ෂාව තියෙනවා, ඒ වගේම පින්නෙන් ආරක්ෂාව තියෙනවා, ඒ වගේම රස්නෙන් ආරක්ෂාව තියෙනවා, ඒ වගේම මැසිමදුරුවන්ගෙන් ආරක්ෂාව තියෙනවා. මේ වගේ බිච්චි හතරකෙන් ආවරණය නිසා බොහෝ ආරක්ෂාවක් අපිට ලැබෙනවා. ඒ වගේම තමයි චතුරාරක්ෂක භාවනාවෙන් ලොකු ආරක්ෂාවක් අපිට ලැබෙනවා. නීවරණයන්ගෙන් ලොකු ආරක්ෂාවක්, නීවරණයන්ගෙන් ලොකු ප්‍රමාණයක් తాවකාලික අඩු කරන බලයක් මේ චතුරාරක්ෂක භවනාව තුළ තියෙනවා. බුදුගුණ භවනා වඩනවා නම්, බුදුරජාන් වහන්සේ ගැන හිතනවා නම්, ඒ තුළ ශ්‍රද්ධාව මතු වෙනවා. ඒ ශ්‍රද්ධාවත් නිසා පින්වතුනේ භවනාවට තාම පහසු වෙනවා. භවනා පිළිබඳ ලොකු විශ්වාසයක් ඇතුව භවනා කරගන්න පුළුවන් වෙනවා. දැන් භවනාව පිළිබඳ අවිශ්වාසයෙන් භවනා කරනකොට ප්‍රතිඵල ලැබෙනවා ප්‍රමාදයි. භවනා පිළිබඳ විශ්වාසයෙන් භක්තියෙන් කරනකොට ප්‍රතිඵල ඉක්මන්. ඒ නිසා ඒ ශ්‍රද්ධාව අවදි කරගන්න, විශ්වාසය අවදි කරගන්න, විශ්වාසය තහවුරු කරගන්න බුදුගුණ භවනා ප්‍රයෝජනවත් වෙනවා. ඒක මෛත්‍රී භාවනාව පින්වතුනි අපේ ජීවිතේ යන් යන් කර්ම වේගයන් තියෙනවා භාවනා කරනකොට එන බාධක තියෙනවා ගෙවල් දොරවල් වලින් එන බාධක තවත් අපිට බාහිර දේවල් වලින් එන බාධක එනවා ඒක භාවනා කළත් නැතත් එනවා ඒ බාධකයන් ලොකු ප්‍රමාණයක් ජය ගන්න පුළුවන් මෛත්‍රියෙන් ඉතුරු ටික ජය ගන්න පුළුවන් ඉවසීමෙන් මෛත්‍රී වඩන කෙනාට ජය ගන්න පුළුවන් දැන් අපි උදාහරණයක් ගත්තොත් මෛත්‍රී වඩනකොට වඩනකොට මෛත්‍රී ශක්තිය අපේ ගොඩනගෙනකොට බාහිරින් එන ඍණාත්මක දේවල් ලොකු ප්‍රසත්‍යයක් අඩු වෙනවා හැබැයි සුළු ප්‍රසත්‍යයක් එනවා ඒක බුදුරජාණන් වහන්සේට පව ආවා ඒ එන ටික අපිට ඉවසීමෙන් ජය ගන්න පුළුවන් කමක් ලැබෙනවා ඉවසීම හරහා ජය ගන්න පුළුවන් ඒ මෛත්‍රී කියන එක වටිනාම ගුණාංගයක් එතට තමන්ට එන කර්ම වේග ජය ගන්න පුළුවන් ගුණාංගයක් භවනා දිනු කරගන්න ඉක්මනින් සමාධි කරගන්න කර්ම වේග වළක්වා ගන්න මේ මෛත්‍රී භාවනාව ඉතාම හොඳ භාවනාවක් ඒ වගේම අසුභ භාවනාවේදී පින්වතුනේ අපි ලෝකයේ තුල වාසය කිරීමේදී අපි නොයෙකුත් නොයෙකුත් දේවල් වල විවිධාකාරයෙන් අපේ ලොල් වෙලා වාසය කරන මනස කියන එක ඒක යම් බදු ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන් කප්පාදු කරගන්න පුළුවන් ඒ අඩුපාඩු අඩු වෙනකොට කප්පා දෙනකොට මනසට ලොකු පහසුවක් වෙනවා හිත සමාධි කරගන්න ඒ අසුභ කර්මස්ථාන ඉතාම හොඳ කර්මස්ථානයක් හිත සමාධි කරවා ගන්නට ඒ නිසා ඒකත් සුළු වේලාවක් වඩන එක ප්‍රයෝජනවත් වෙනවා ඒක මරණ සති භාවනාව මරණය ගැන හිතනකොට මරණය ගැන මෙනෙහි කරනකොට පින්වතුනේ අප්‍රමාදයක් වෙනවා ප්‍රමාදය කැඩෙනවා දැන් අපි හිතනවා අනේ දැන් අද භාවනා කරන්න බෑ මං හෙට කරන්නම්කෝ අනේ ඉතින් හෙටක් කරන්න බෑ අනිද්දා කරන්නම්කෝ මේ වගේ ප්‍රමාද වෙනවා කුසලයට ප්‍රමාද වෙනවා අර මරණය ගැන හිතන කෙනා අනේ හෙටමකට මැරුණොත් එහෙම ඒ හින්දා අදම කරන්නට ඕනේ අද කළ යුද්දේවල් අදම කරන්නට ඕනේ හෙට වෙනකන් කල් දාන්න පුළුවන් කමක් නැහැ මේ විදිහට අර මරණය ගැනත් අපේ හිතලකොට අප්‍රමාදයක් නැත්තම් හිතට වීරියක් උත්සාහයක් වැඩි කරලා දෙනවා මේ සතර කර්මස්ථානය තුලින් ඉතර බිච්චි හතරකින් තමන්ගේ ජීවිතය ආරක්ෂා වෙනවා වගේ තමන්ගේ ජීවිතයට හතර පැත්තකින් භවනාට රුකුලක් ලැබෙනවා ඒ නිසා තමයි චතුරාරක්ෂක භවනාවන් කියලා කියන්නේ ඒ නිසා හතරම විදෙන් විද හෝ එකට හෝ මේ භවනාවන් කරනවා නම් ජීවිතයකට ඊටාම ප්‍රයෝජනවත් වෙනවා ඉතින් ඒ ප්‍රශ්නේම තව කොටසක් කියවෙනවා පංච නීවරණයන් ගැන පංච නීවරණයන් දුරු කරගන්නේ කොහොමද කියලා පින්වතුනේ පංච නීවරණයන් දුරු කරගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි කමඨහන අකණ්ඩ පුහුණු වෙන එක. ත්‍රේකම චතුරාරක්ෂක භාවනාවත් එකක් වඩනවා. මේ විදිහට කමඨහන අකණ්ඩ පුහුණු වෙනවා. පුහුණු වෙලා හොඳට අවශ්‍ය ප්‍රමාණයට පුහුණු වෙනකොට ඉබේම පංච නීවරණයන් අක්‍රිය වෙනවා. ඒ කියන්නේ තාවකාලිකව සමාධි ලැබෙන අවස්ථාවේදී පංච නීවරණයන් ඉබේම අක්‍රිය වෙනවා. ඒ සාමාන්‍යයෙන් සමත භාවනාවේ ක්‍රමය. හැබැයි තවත් අපි භාවනා කරන අධ්‍යක්ෂින් තියෙනවා නම් අවබෝධය තියෙනවා නම් තව ක්‍රම ගොඩාක් තියෙනවා. පංච නීවරණයන් දුරු කරගන්න දැන් කාමච්ඡන්දේ නම් කාමච්ඡන්ද අරමුණු. ඉතින් අපි කඩා ගන්න ඒවා අසුභ මරණ ඒ වගේම අනිච්ච දුක්ඛ අනාත්ම ආදී වශයෙන් මෙනෙහි කරනවා. ඒ විදිහට මෙනෙහි කරනකොට ඒ කාමච්ඡන්ද අරමුණු කැඩලා දුබල වෙලා හවස වෙනවා. කාමච්ඡන්ද නිවරණය කඩා ගන්න පුළුවන්. ව්‍යාපාද නිවරණය කඩා ගන්න. ඉතින් ව්‍යාපාද නිවරණයේදී මෛත්‍රිය එකක්, බුදු ගුණය තව එකක්. ඒ වගේම පස්සනාව, අනිච්ච දුක්ඛ අනාත්ම, ඒ වගේම ශුන්්‍යතාවය ආදී වශයෙන් ක්‍රම ගොඩාක් තියෙනවා. ඉතින් ඒවා තමන්ට අවබෝධයක් ලැබුණාම, ගුරු සහාය ලැබුණාම ඒක කරගන්න පුළුවන්. සමහරවිට මෛත්‍රිය පිළිපෙහෙනවා. සමහරවිට මෛත්‍රිය කරන්න අමාරුයි. හැබැයි ඒක නාට ශුන්්‍යතාව වගේ දේවල් කරන්න පුළුවන්. සමහරුන්ට ඒ දෙක තුනම අමාරුයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම කරන්න පුළුවන්. ඒ ක්‍රමවලින් ඒ ව්‍යාපාදයක් කඩා ගන්න, දුබර කරගන්න, දුරු කරගන්න පුළුවන්. එතන තියෙන මේ දේ වාගේ දුරු කර ගැනීමට මරණ සති භාවනාවගේ භාවනාවන් ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. අප්‍රමාදී වෙන්න, ඒ වගේ වීරියවන්ත වෙන්න, ඒ වගේ භාවනාවක් ප්‍රයෝජනවත් වෙනවා. තව වැඩියෙන් තියෙන භාවනාවක් ප්‍රයෝජනවත් වෙනවා. දැන් තියෙන මෙද්දේ වැඩ අඩුකම නිසා එනවා මනසට දැන් හුස්ම රැල්ල නම් හුස්ම රැල්ල බලනකොට වැඩ මදි මනසට. ඒ නිසා නින්දට වැටෙනවා. හැබැයි අපි වැඩ වැඩි භාවනාවක් දෙනවා. කොටස් 32ක් දෙනවා. කේසා ලෝම නඛා දන්ත කොටස් 32ක් දුන්නා මනසට වැඩ ගොඩාක් තියෙනවා. 32ක් අරමුණු කර කර යන්න ඕනේ. එතකොට ඒ නිසා ආමා තියෙන මෙද්ද ගොඩාක් දුබල වෙලා යනවා. ඒ වගේ ක්‍රම බොහොමයක් තියෙනවා විවිධාකාර ක්‍රම තියෙනවා ඒ වගේම උද්දච්ච කුක්කුච්ච වලට විශේෂයෙන්ම බුදුගුණ භවනා වගේ ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා විචිකිච්ඡාවටත් ඒ බුදුගුණ භවනා වගේ දේවල් ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා භවනා ක්‍රම බොහොමයක් තියෙනවා හැබැයි ඒ කෙනාට සුළු සුළු වෙනස්කම් හිටින්න පුළුවන් සමහරුන්ට සමත කර්මස්ථානයෙන් මේ පරිවර්තනය වෙන්න පුළුවන් සමහරුන්ට එහෙම නොවේ විපස්සනා කර්මස්ථානයක් කරා ඒ පරිවර්තනය ගන්න පුළුවන් ඒ වගේ මේ පංච නීවරණයන් දුරු කර ගැනීමේදී විවිධාකාර ක්‍රම තියෙනවා ඒ ගැන හිතන්නේ නැතුව දිගටම කමටහන වඩාගෙන ගියොත් ඉබේම පංච නීවරණයන් දුරු වෙලා සමාධිමත් වෙලා යනවා විශේෂයෙන් සමත භවනා වඩනකොට පංච නීවරණයන් අමතක කරලා ඒව ගණන් ගන්න නැතුව අර පොතක් පතක් කියනකොට ඒව ගණන් ගන්න නැතුව කියවනවා වගේ පංච නීවරණයන් ගණන් ගන්න නැතුව දිගට කමටහන කරගෙන යනකොට අවශ්‍ය පදමට සතිය ප්‍රබල වෙනවා ඒ සතිය ප්‍රබල වෙනකොටම ඉබේම පංච නීවරණයන් දුර වෙලා යනවා. නැන් ඊළඟ ප්‍රශ්න බලමු. පින්වත් ස්වාමීන් වහන්ස ආනාපාන සතිය භාවනා වඩා ගැනීමට ඉතා කැමැති අතර වෙනත් භාවනාවක් දැනට විනාඩි 30ක් පමණ නිරත වෙමි. නමුත් ආනාපාන සති භාවනාව හුස්ම රැල්ල කොපමණ උත්සාහ කරත් නොදැනේ. නාසයේ අසරට අත තබුව විට ප්‍රාශ්වාස හුස්ම රැල්ල පමණක් දැනේ. උදරයේ උස් පහත් වීම ඇසුරෙන් ආනාපාන සතිය දැනීමට හැකි බව අසා ඇති. නමුත් එවිට හුස්ම රැල්ලේ දිග කොට ස්වභාවය වැනිද ඒ අසුරෙන් දැනිය හැකි යයි හැඟෙන නිසා ඒ වඩන්නේ නැත. පින්වත් ස්වාමීන් වහන්සේ මේ සඳහා උපදෙස් දෙනු මැනවි. සමහර අයට ආනාපාන සතිය කෙලීම කරන්න අමාරුයි. හුස්ම රැල්ල ප්‍රකට කරගන්න ටික කාලයක් යනවා. හැබැයි ක්‍රම දෙකක් තියෙනවා. එකක් අපි ඒ ගැන අමතක කරලා නැවත නැවත මේ හුස්ම දිහා බලනවා. සමහර ලාට හුස්ම වැටෙන්නේ නැති වෙලාවට මේ නාසිකාග හිත පිහිටුවාගෙන ඉන්නවා. ඉන්නකොට ඔන්න හුස්ම රැල්ලක් වැටෙනවා. ආය නැති වෙනවා. මේ විදිහට ප්‍රකට කරගන්න එක ක්‍රමයක් තියෙනවා. හැබැයි ඒක ටිකක් හිතට අර ක්‍රියාකාරීත්වය අඩුයි කම්මැලිකමක් එනවා. හරි ආකාරයෙන් අරමුණක් නැතිකම නිසා කම්මැලිකමක් එනවා. ඒ නිසා එවැනි අයට හොඳයි වෙනත් භාවනාවක් පුරුදු වෙනවා නම් ටික කාලයක්. හොඳට හිතේ එකඟ භාවයක් හැදෙනකන් වෙනත් භාවනාවක් පුරුදු වෙනවා නම් හොඳයි. ඒ කියන්නේ ශරීරයේ කොටස් 32 ද්වත් තින්ස ආකාර වගේ භාවනාවක්. එහෙම නැත්නම් අට්ටික වගේ භාවනාවක් පුහුණු වෙනවා. කොටස් 32මත් හොඳයි. එහෙම නැත්නම් එක කොටසක් ගන්නවා. අපි හිතමු ඇටසැකිල්ලයි කියලා. ඇටසැකිල්ලක් වාගේ අරමුණු කරගන්නවා. ඉස්සරහා දැකලා පුරුදු ඇටසැකිල්ලක් අරමුණු කරගන්නවා. නැත්නම් ජීවත් වෙලා ඉන්න කෙනෙකුගේ ශරීරයක් හිතාගෙන මේ ශරීරයේ ඇටසැකිල්ලක් වශයෙන් බලා ගන්නවා. මනස පුහුණු වෙනවා. අට්ටේ 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 කියලා මනස පුහුණු වෙනවා. ඒකම හිතත් මුලදි ටිකක් ගෙන යනවා ඉසේ නම් පාදක්වා ඉසේ යට සැකිල්ල තියෙන හැටි අතපය යට සැකිල්ල තියෙන හැටි ඒ වගේම පිටකොන්දේ යට තියෙන හැටි පාදවල යට තියෙන හැටි දල වශයෙන් හිත අරමුණු කර ගන්නවා පැහැදිලි කරන්න යන්නේ නැහැ සාමාන්‍යයෙන් භවනාවක් කරගෙන යනකොට අපි මුලදෙච්චේවන්නේ ආරම්භනේ තදින් අල්ලන්න එපා තදින් ඇල්ලුවොත් භවනාව එපා වෙනවා නීරස වෙනවා භවනාව දිගට කරන්ඩ හිතෙන්නේ නැහැ මධ්‍යම ප්‍රමාණයෙන් අල්ලපුවහම භවනාව රසවත් වෙනවා දවසින් දවස භවනාවේ ප්‍රතිඵල ලැබෙනවා ඒ නිසාවෙන් අපි අර කමඨහන මධ්‍යම ප්‍රමාණයෙන් ගන්න ඕනේ අට සැකිල්ල දල වශයෙන් අරමුණු කරන හිත පිට යනවනම් ওই පිට යන්න ආරිනවා මේ විදිහට ඉසේ නම් පාදක්වාම අට සැකිල්ල බලනවා මෙහෙම බලබලා ඉන්නකොට හිතේ සැහැල්ලුවක් හැදෙනවා සතුටක් හැදෙනවා ආලෝක ගතියකුත් හැදෙනවා ඒ ආලෝකයෙන් පස්සේ අපිට අර කොටස් ප්‍රමාණය අඩු කරන්න පුළුවන් මුළු ඔක්කොම බලන්න ඕනේ නැහැ හිස් කබල හරේ එහෙම නැත්නම් එක ඇට කොටසක් විතර බලන්න පුළුවන් අට්ටි අට්ටි සංඥාවෙන් ඒක තවදුරටත් භවනා කරගෙන යනකොට හොඳටම සමාධි වෙලා ආලෝකමත් වෙනවාට සුදු පාට පේන්න පටන් ගන්නවා ඒ සුදු පාට වර්ණය ඊළඟට පතුරවා ගන්න පුළුවන් තමන් ඉන්න කාමරයටම ඒ වගේම ප්‍රදේශයකට පතුරවාගෙන ඒ හරහා සමාධි කරන්න පුළුවන්. ඒ සමාධිය මත උනහම පින්වතුනේ ආනාපාන කරන්න හරියම ලේසි. ඒ වගේ වෙනස් සමාධියක් ඉස්සලා මතු කර ගන්නවා ආනාපාන අමාරුවයට. ඔය අට්ටික වලින් හරි එහෙම නැත්නම් ද්වත් තිසාකර නැත්නම් කොටස් 32කින් හරි වෙනත් සමාධියක් මතු කර ගන්නවා. ඒ මතු උනම් පස්සේ ආනාපාන හෝ වෙනත් කර්මස්ථානයක් හරිම ලේසි වෙනවා. මේ මුල් කර්මස්ථානෙ විතරයි භවනක අමාරු පින්වතුනේ. හරි ආකාරයෙන් මනස අවදි වෙනකන් මනස කරගන්න තියෙන්නේ එක කර්මස්ථානයක් මොකක් කරේ ආනාපානේ හරේ අට්ඨිකය හරේ මොනවා හරි කර්මස්ථානයකින් හොඳට උපචාර සමාධියක් දක්වා මනස හැදිලා ආවනම් හොඳට ආලෝකයක් එක්ක මනස බොහොම සැහැල්ලු වෙලා සමාධියක් මතුණා නම් අනිත් සියලු කර්මස්ථාන හරීම ලේසි භවනා කරගන්න හරීම පහසුවක් ලැබෙනවා. ඒ නිසා මුල්ලෙක විතරයි අමාරු. ඒ මුල්ලෙකේ උපචාර සමාධිය දක්වාම භවනාවේ ටිකක් නීරස ගතියක් එන්න පුළුවන්. ඒ නිසා නීරස ගතිය තිබුණාට දිගට යෙදලා ඉන්න. ටික කාලයක් යනකොට ඒ මුල් කර්මස්ථානය හොඳට පහසු වෙනවා. අනිත් කර්මස්ථානත් හොඳට කරගෙන යන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ උත්සාහය වීරිය නොනවත්වා දිගටම ඒ කර්මස්ථානය කරගෙන යන්න. බුද්ධ වන්දනාව ඉතිපීසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේමනස්සවනම් බුද්ධෝ භගවාති ඉමේ නවේ ගුණේ සමන්නාගතං සම්මා සම්බුද්ධං සරණං ගච්ඡාමි සම්මා සම්බුද්ධං සිරසා නමාමේ භාග්‍යතුන් වහන්සේ සැබැවින් බුද්ධ වන්දනා කරන අයුරු මෙසේ වදාරා මහා ප්‍රජාපති ගෝතමින් වහන්සේට පටන් ගත් වීරියම සිටින දිවි දෙවිනි කොට දහමේ හැසිරෙන නිරතුරුවම දැඩි වීරිය පරාක්‍රමය යුතු සමග සම්පන්න සංඝයාට දකින්නේ නම් බුද්ධ වන්දනාවේ එයයි මෙය පහදා දෙනවා නම් ඔපෙන්වතුනි. ඉතින් ඒ බුදුගුණ භවනාව වඩන ආකාර ගොඩාක් තියෙනවා. ඉතින් අපි ඔය පාවෝෂ්‍යාඩෝ ස්වාමීන් වහන්සේ බුදුගුණ භවනාව වඩන සරලම ක්‍රමයක් කියලා දෙනවා. එකත් එක ක්‍රමයක්. තරල ක්‍රමයේදී පෙන්වතුනේ අපේ එක ගුණයයි ගන්න. ගුරුජාන් වහන්සේ දැන් අපේ දැකලා පුරුදු හොඳ ප්‍රසන්න බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් අපි හිතා ගන්න. මේ ජීවමාන බුදුරජාන් වහන්සේ කියලා හිතා ගන්න. හිතාගෙන එක ගුණයක් ගන්නවා. මේ භාග්‍යවතුන් වහන්සේගේ ගුණස්කන්ධය අනන්තයි අපරිමාණයි. ඒ වගේම ඥානස්කන්ධය අනන්තයි අපරිමාණයි. ඒ අනන්ත අපරිමාණ ගුණය නිසා මනුස්සයෝ දෙවියෝ හැමදෙනාම ගරු බුහමන් කරනවා, වැඳුම් පිඳුම් කරනවා, පූජා සත්කාර කරනවා. දැන් භාග්‍යවතුන් වහන්සේ එක ගුණයක් තියෙනවානේ, මේ අරහන් ගුණයක් වලින් එකක් තියෙනවානේ, ආමස ප්‍රතිපත්ති පූජාවන් ලබන සුදුසෙක් කියලා. අන්න ඒ වාගේ දෙයක් අරමුණු කරගන්නවා. බුදුරජාන් වහන්සේ මේ අරහන් කියන්නේ තර ආමස ප්‍රතිපත්ති පූජාවන් ලබන්න පුළුවන් කෙනෙක්. තමනුත් පූජා කරනවා, ලෝකවාසී සත්‍යෝ බොහෝ දෙනෙක් භාගතුන් වහන්සේට පෝජා සච්චාර කරනවා. මේ විදියට හිතේ සංඥාවක් හදාගෙන අර බුදුගුණ මෙනෙහි කරමින් අර පිළිරුව ගැන මෙනෙහි කරනවා. අරහං අරහං හැබැයි අර සංඥාව අපි අලුත් කරනවා. ආමිස ප්‍රතිපත්ති වලින් භාගතුන් වහන්සේට පෝජා කරනවා. ඒ සංඥාව අලුත් කරමින් අපි අර බුද්ධ ප්‍රතිමාව ගැන මෙනෙහි කරමින් අරහං 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 කියන එක ගන්නවා. ඒක අරහං ගුණයට. ඒ වගේ තෙන් අරහං ගුණයට තව තේරුම් තියෙන හැම ගන්න පුළුවන්. සම්මා සම්බුද්ධන අපිට ගන්න පුළුවන් භාග්‍යතුන් වහන්සේ බුද්ධගය සුද්ධ භූමිය තුලදී තමම්ම ධර්මය අවබෝධ කරගෙන නානියෙන් ගුණයෙන් ලෝකේ අති ප්‍රබලතාවයකට පත් වෙච්ච කෙනෙක්. ඒ නිසා සම්මා සම්බුද්ධ. ඉතින් ඒ වගේ තමන්ට ගන්න පුළුවන් එක එක ගුණයට ඉතින් ඒ තේරුම කැමති එකක් ගන්න පුළුවන්. එහෙම අරගෙන ඒ එක ගුණයක හිත පිහිටුවා ගන්න. ඒක අපේ වෙලාවක් කරනවා. අරහන්නම් අරහං 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 ඒක නැවත නැවත හිත පිහිටුවාගෙන සමාධි කරනවා. ටික වෙලාවක් යනකොට පෙන්වතුනේ අර බුදුරුව හොඳට ප්‍රකට වෙලා හිතේ සැහැල්ලුවක් හදෙනවා, ආලෝකමන්ත වෙනවා. හොඳට ප්‍රභාසර වෙලා ආලෝකමන්ත වුණාම අර ගුණයට හිතම යනවා. කියන්නේ හිත පිට යන්නේ නැතුව ගුණයට හිත යනවා. ගුණයට මේත ගියාම අර පිළිරුවස් සමහරට අතුරුදහන් වෙනවා. නමුත් පුදුමාකාර සතුටක් සැහැල්ලුවක් සමාධියක් හැදිලා එන උපචාර සමාධිය දක්වාම ගැඹුරු සමාධියක් හැදිලා එනවා. ඒ සමාධි ඉක්මන් කරන එක ක්‍රමයක්. බුදුගුණ භාවනාවලින් සමාධි ඉක්මන් කරන එක ක්‍රමයක්. මේ වගේ ඒ බුදුගුණ භාවනාවන් වඩන තවත් බොහෝ ක්‍රම තියෙනවා. තව ඉතින් අපිට පෙන්වතුනේ අපේ ගුරු ස්වාමීන් වහන්සේලා උගන්වනවා මුලදී බුදුගුණ නාමය තමන් මනසේ කාර්යයක් කරන්න. අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචන සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේමනස්සානම් බුද්ධෝ භගවා. කැමතිනම් ආපස්සට යන්න පුළුවන්. භගවා බුද්ධෝ සත්තා දේමනස්සානම් අනුත්තරෝ පුරිස ධම්මසාරති ලෝකවිදු සුගතෝ විද්‍යාචන සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං. මේ විදියට අනුලෝම ප්‍රතිලෝම වශයෙන් හෝ අනුලෝම වශයෙන් මේ බුදුගුණ මෙනෙහි කරන්න පුළුවන්. ඉතින් ඒක ගණන් ඇතුව කරන්නත් පුළුවන්. අපි ওই නවගුණ වල වශයෙන් එහෙම කරන්නේ. උබුරුම වගරට වල්ලත් හරියට කරනවා ඒක. නවගුණ වල තියාගෙන ගණන් කරනවා. ඉතින් බුදුගුණ 1000ක් 2000ක් 3000ක් ඉතින් කැමැති ප්‍රමාණයක් දවසකට එහෙම කරනවා. ඒ හරහත් අර හිතේ ඒ ගුණාංග ප්‍රමාණයක් හැදිලා එනවා. හැබැයි වැඩි හිතන්න යන්නේ බුදු ගුණ බුදු පිළිරුව ඌ වැඩි හිතන්න යන්නේ. අර ගුණ විතරක් ගණන් කිරීම වශයෙන් කරනවා. ඒකත් ක්‍රමයක්. හැබැයි ඒක හිමින් තමයි සමාධි වෙන්නේ. ගැඹුරු එක්මනින් සමාධි වීමක් නැහැ. ක්‍රමක්‍රමයෙන් හිතේ ගුණාංග වැඩිලා සමාධිය හිමින් හිමින් හැදිලා හැදිලා හොඳට බුදුරුව දකලා සමාධි වෙන්න පුළුවන් ගතියක් එනවා. ඒ එක ක්‍රමයක්. තව ක්‍රම තියෙනවා පෙන්වතුනේ බුදු ගුණ පාඩ කෙවන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ දැන් පාඩ ටික දිගට කියන්න පුළුවන්. සෝ භගවායිති පී අරහං අරහං වත සෝ භගවා තම් භගවන්තං අරහන්තං සරණං ගච්ඡාමි තම් භගවන්තං අරහන්තං සිරසා නමාමි. තමන්ට ඒ වගේ ඒ පාලි පාඩ හෝ සිංහලට හරව ගන්නත් පුළුවන් එහෙම. ඉතින් පාලි පාඩේ වඩාම හොඳයි. හැබැයි සමහර වෙලාවට සිංහල පාඩයත් හොඳ වෙලාවල් තියෙනවා. සමහර වෙලාවට හොඳට හිතට කාව දෙනවා ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අරහන්නම් වනසේක ඔබ වහන්සේගේ අරහං ආදී අනන්ත ගුණ බලයට මාගේ නමස්කාරය වේවා. ඒ අරහං ආදී අනන්ත ගුණ බලයට මාගේ ජීවිතයද පූජා කරමි පූජා වේවා. මේ වගේ ක්‍රමත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ආයේ අරහං ආදී ගුණ හැම ගන්නත් පුළුවන්. උන්වහන්සේ පාරමී පූර්ණය කරපු ආකාරයේ බුද්ධ කෘත්‍ය කරපු ආකාරයේ මේ වගේ ලෝක ධාතුන් කම්පණය පත් කරමින් ධර්ම දේශනා ආදී පවත්වපු ආකාරය. ඉතින් ඒ විවිධාකාර දේවල් තමන්ට තමන්ගේ භාෂාවට හරවලා හෝ බුදුගුණ භවනාට නංවන්න පුළුවන්. බුදුගුණ භවනාවෙන් බලාපොරොත්තු වෙන්නේ පින්වතුනි කුසල ආරම්මන පෙළක් ශ්‍රද්ධාව ප්‍රබලත්වයකයි බලාපොරොත්තු වෙන්නේ. ඒතර ශ්‍රද්ධාව ප්‍රබල වෙනකොට ඒ ශ්‍රද්ධාව හරහා සමාධි ආලෝකමත් වෙනවා. සමාධි මතු කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. එනිසා භවනාවන් අතර බුදුගුණ භවනාවත් ඉතාම හොඳ භවනාවක්. දැන් මේ පින්වතුන් අහලා තියෙනවා අනාථපිණ්ඩික සිරිතමා පිළිබඳව. එතුමා ගියේ රජගහනුවර තමන්ගේ නැගණියගේ නිවසේ රාත්‍රියේ නවාතැන් ගන්ඩ වෙළඳාම යන ගමන්. තමන්ගේ ගැලටත්තත් එක්ක ගියේ වෙළඳාම යන ගමන්. එදා දාන සංවිධානයක් කරනවා නිවසේ. ඉතින් අහව කාටද මේ දාන සංවිධානය කරන්නේ? ඒ වෙලාවේ නැගණිය බුදුරජාණන් වහන්සේ පැත්තට හැරිලා වන්දනමාන කරලා කියනවා ලෞතර බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඉන්නවා, ධර්මරත්නයත් පහළලා ඉන්නවා, මහා සංඝරත්නයත් ලෝකේට පහළලා ඉන්නවා. ඒ ත්‍රිවිධ රත්නය උදෙසායි හෙට දාන පින්කම. හෙට බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය 500 නමක් අපේ නිවසට වැඩම කරනවා. අපේ දානය පිළිගන්ඩ ඒ අය උදෙසායි මේ දාන සංවිධානය කරන්නේ. මේ කරුණු අහනකොට අනාථපිණ්ඩික සිටුතුමාගේ හිතට පුදුමාකාර සැනසෙල්ලක් ආවා. බුදුරජාන් වහන්සේ ගැන, ධර්මය ගැන, මහා සංඝරත්නය ගැන අහනකොට පුදුමාකාර සැනසෙල්ලක් ආවා. කිව්වා මට දැම්මම යන්නට ඕනේ, බලන්න නෑ දැන් යන්න බෑ. රාත්‍රියේ බොහොම අමාරු දුෂ්කර මාර්ගයක්, අමුසොහන් තුනක් තිනව පහු කරන්න කැලෑවක භාග්‍යතුන් වහන්සේ ඉන්නේ. හෙට අපේ නිවසට එනවනේ, ආපුවම සම්මුඛ වෙන්න පුළුවන් කියලා මතක් කළා. ඉතින් දැන් මේ අනාථපිණ්ඩ සිටුතමා උඩු මහන්තලාවට ගිහිල්ලා බුදුරජාන් වහන්සේ ගුණම හිත හිත අයින්නවා. අනේ මේ භාග්‍යතුන් වහන්සේ එසේ මෙසේ කෙනෙක් නම් නෙමෙයි, ලෞතර බුදුරජාන් වහන්සේ මේ ලෝකෙට පහළ වීමත් එසේ මෙසේ කාරණාවක් නම් නෙමෙයි, මේ ගැනම කල්පනා කරනවා. පින්වතුනි බුදුගුණ ශක්තියයි මනසේ හැදුනේ. මෙම කල්පනා කර කර එන්නකොට බුදුගුණ භවනාවක් වැඩුණයි බේම. රාත්‍රිසේ භවනා කළා පැය ගණනාවක් යනකොට සමාධි ආලෝක මත උනා. දැන් රාත්‍රියේ කාලේ පෙවුණ දවල් කාලේ වගේ මන්න සමාධි ආලෝකය කියන එක. දැන් මේ පින්වතුන් ගොඩක් දිනක් ඔය කතා අහලා ඇති. මේක තමයි සමාධි ආලෝකය කියලා කියන්නේ. මනස ආලෝකමත් උනා, මනස ප්‍රභාස්වර උනා. දැන් පෙවුණේ රාත්‍රියේ කාලේ දවල් කාලේ එළිය වෙලා වගේ පෙවුණේ. පහලට බැස්සා නිවසෙන් කවුරුත් දාන සංවිධානය වෙනුවෙනුයි දැන් සෝදානම් වෙන්නේ. පාරටම ගියා. පාරේ හොඳට මෙලිය වැටිලා. ඉතින් හිතුණා දැන් එළිය තමයි මේ තියෙන්නේ කියලා එළිය දිගේම ගියා. මේ කියපු ප්‍රදේශය හොයාගෙන යනකොට පින්වතුනි අමු සොහනක් හම්බුණා. මිනිහක පාදේ හැප්පුණා. ඒ වෙලාවේදී තමන්ට හිතේ බයක් ඇති වුණා. අන්න අර ආලෝකය අතුරුදහන් වුණා. අර නීවරණයත් එක්ක ආලෝකය අතුරුදහන් වුණා. නැවත දෙවි කෙනෙකුගේ උපකාරයෙන් ආලෝකය නැවත හදාගත්තා. දෙවි කෙනෙක් නැවත සිහි ගන්නවා මේ ඉදිරියට යන්න උපාසකතුමනි. ඒ විදිහට කියවහම නැවත තේරුම් ගත්තා. එහෙනම් මං මේ යන ගමනට දෙවියන්ගේ උදව් තියෙනවා. ආයෙත් හිතේ බුදුගුණ මෙනෙහි කරනකොට මෙන්න ඒ හරහා හිතේ සමාධි ආලෝක හැදිලා ආවා. ආයෙත් දෙහිම යනකොට තවත් අමසොහනකේ වගේ වුණා. ඒ විදිහටම අර දෙවියන්ගේ උදව් ලැබුණා. තුන්වෙන තැනත් එහෙම වුණා. ඒ විදිහටම අර දෙවියන්ගේ උදව් ඇතුව එතනොත් යන්න පුළුවන්කම ලැබුණා. බුදුරජාණන් වහන්සේ සම්මුඛ වෙන්න ගියා. කැලේට ඇතුල් වෙලා භාග්‍යවතුන් වහන්සේ ඈතදී දැකලා හිතුවා මේ නම් ලෞතර බුදුරජාන් වහන්සේමයි මගේ නම කියලා ආමන්ත්‍රණය කෙරෙත්වා කියලා හිතුවා. පුදුමයි පින්වතුනේ මේ බුදුරජාන් වහන්සේ කවදාකවත් දැකලා නැහැ මෙතුමා. බුදුරජාන් වහන්සේ කතා කළා සුදත්තේ මෙහෙන්න කියලා ආමන්ත්‍රණය කරනකොට පුදුමාකාර ශ්‍රද්ධාවක්. මොකද රාත්‍රියේ එළි වෙනකම් බුදුගුණ කේකියා හිටියේ තාම එළි වෙලා නැහැ. රාත්‍රියේ දැන් පාන්දර වෙලා මේ බුදුගුණ කේකියා හිටියේ ඒ බුදුගුණ බලයෙන් හදවත හොඳටම ශ්‍රද්ධාවෙන් අවදි වෙලා තිබුණේ. ඒ ශ්‍රද්ධාවත් එක්කම බුදුරජාන් වහන්සේ සම්මුඛ වුණා. තමන් හිතපු දෙයත් ඉෂ්ට වුණා. බුදුරජාන් වහන්සේ නම කියලා ආමන්ත්‍රණය කළා. ඊළඟට බිම දිගාවිවේ ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේගේ පාද ස්පර්ශ කරලා වන්දනමාන කළා. ඒ වෙලාවේදී පුදුමාකාර සැනසෙල්ලක් ඇති වුණා. බුදුරජාන් වහන්සේ කෙටි ධර්ම අනුශාසනාවක් කළා. සෝහා මාර්ගඵලයෙන් නිවන් අවබෝධ කරගන්න ලැබුණා. බුදුගුණ භවනාව කියන්නේ එතකොට මේ මනස හොඳට අවදි කරගන්න පුළුවන්. මනස හොඳට ආලෝකමත් කරගන්න පුළුවන් හොඳම භවනාවක්. ඒ නිසා පින්වතුනේ මේ බුදුගුණ භවනාවන් කරන ආකාර බොහෝමයක් තියෙනවා. ඒවා පිළිබඳව කොහොම කියන්න වෙලාවක් නෙමෙයි. මේ කෙටියෙන් කිව්වේ ක්‍රම කීපයක්. තව ක්‍රම ගොඩාක් තියෙනවා බුදුගුණ භවනා. ඒ හැම එකකදීම බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව, බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තු දේ පිළිබඳව, ඒ වගේම මහා සංඝරත්නය පිළිබඳව, උන්වහන්සේ අනුගමනය කරන්නන් පිළිබඳව ඇති කරගන්නා වූ ශ්‍රද්ධාව, විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ජීවිතය පිළිබඳව ඇති කරගන්නා වූ ශ්‍රද්ධාවයි බුදුගුණ භවනාවකින් බලාපොරොත්තු වෙන්නේ. ඒතර ඒ ශ්‍රද්ධා ආරම්මණය වඩද්දී අපේ හිත තුළ තියෙනා වූ ශ්‍රද්ධා ශක්තිය සද්ධා චෛසිකය ප්‍රබල භාවයට පත් වෙන්නේ. ඒ නිසා ශ්‍රද්ධාවෙන් යුතුව වාසය කරන්න පුළුවන්, සැහැල්ලුවෙන් වාසය කරන්න පුළුවන්, ආලෝකමත් වාසය කරන්න පුළුවන්, ඒ වගේම හොඳ ජීවිතයක් ඇතුව වාසය කරන්න පුළුවන්කමක් ලැබෙනවා බුදුගුණ භාවනාව. ඉතින් ඒ විවිධ තැන්වල බුදුරජාන් වහන්සේ විවිධ ආකාරයෙන්, විවිධ සූත්‍ර දේශනාවල විවිධ ආකාරයෙන් මේ ශ්‍රද්ධාව වඩන ආකාරය, බුදුගුණ වඩන ආකාරය කියලා තිබුණාට ගුරු උපදේශක් අනුව අපේ සරල ක්‍රමයක් තෝරාගෙන මේ බුදුගුණ භවනා වඩන්ඩ ඒකම දිනපතා පුළුවන් ආකාරයෙන් පිරිත් දේශනා, බුද්ධ වන්දනා, බුද්ධ පූජා මේවා පවත්වා ගන්න. ටික කාලයක් යනකොට පුදුමාකාර සැනසෙල්ලක් ලැබෙනවා ජීවිතයට. පින්වතුනේ ඒ ධර්මයේ පිළිබඳ පුදුමාකාර භක්තියක් තියාගන්න, බුද්ධ දේශනා පිළිබඳ භක්තියක් තියාගන්න අපිට මේ බොහොම නිර්මලව බුද්ධ දේශනාව තියෙනවා. අපේ නිවන් මාර්ගයට කිසිම අඩුවක් නැහැ. දැන් බලන්න බොහෝ ස්වාමීන් වහන්සේලා මේ ධර්මය අනුගමනය කරලා නිමීම හදාගෙන තියෙනවා. එහෙනම් ධර්මයේ නිවැරදි. බොහෝ දායක පින්වත්තුන් මේ ධර්මය අනුගමනය කරලා නිමීම හදාගෙන තියෙනවා. ඒ නිසා ධර්මයේ නිවැරදි. අනික මේ ධර්ම සංගානා වලින් ධර්මයේ තහවුරු වෙලා තිනවා මේ ධර්මයේ නිවැරදි කියලා. අන්න ඒ නිසා පින්වත්තුනේ ධර්මයේ පිළිබඳව සද්ධාව භක්තිය පිහිටුවා ගන්න, බුදුරජාණන් වහන්සේ පිළිබඳව සද්ධා පිහිටුවා ගන්න, මහා සංඝරත්නය පිළිබඳවත් අපේ සිල්වත් ගුණවත් ભેදයක් හිතන්නේ නැතුව කවුරු පිළිබඳවත් එක හා සමාන ශ්‍රද්ධාවක් භක්තියක් පිහිටුවා ගන්න, ඒ හරහා අපිට පුළුවන්කම ලැබෙනවා භවනාව ඉතා ඉක්මනින් දියුණු කර ගන්නට. ඉතින් හොඳයි අපේ මේ පින්වතුන්ට අපි ආශිර්වාද කරනවා. මේ පින්වතුන්ට මේ භවනාව දියුණු කරගෙන පාරමී පුරාගෙන නිවන් දකින්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං තේ.